රාශියක්කලේ දැනටත් පිටත්ති තමයි හුඟක් වෙලාවට වැඩ ඉන්නේ. ඒ වගේ තවත් ඒ වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඉතින් මම අද අපේ ගෞරවයෙන් ආරාධනා කරන අපේ විජිතානන්ද ස්වාමීන් වහන්සේට අද මේ වැඩසටහන තවත්වාගෙන යන හැටියට කැමැති විදිහකට බලන්න ගැටලු තියනවා නම් එහෙම සාකච්ඡා කරන්න පුළුවන් නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ වැඩසටහන තවත්
සාදු කාර්යයක් දෙන්න හැම දිනම වාසනාවන්ත පින්වතුනි, මේ පින්වතුන් කාලයක් තිස්සේ බොහොම වමනාවෙන් සිදු කරගෙන ආපු මේ ප්‍රතිපත්තිමේ පූජා වැඩසටහන මම මීට කලින් පැමිණුවේ නැතත් මේ රවි කොග්ගලගේ මහත්මයා සමග සාකච්ඡා කරනකොට මේ පින්වතුන් මේ වෙනුවෙන් ගන්නා වූ වෙහෙස මහන්සිය ගැන දැනගෙන හිටියා. මොකද මේ කොග්ගල මහත්මයා අපි දන්නා තරමින් මේ වගේ අධ්‍යාත්මික ගුණවගාවන් සමාජයට හඳුන්වා දෙමින් ඒවට යොමු කරවෙමින් ලංකාවේ පමණක් නෙමෙයි මීට අවුරුදු 15කට ඉතිරි ඉස්සෙල්ලා මම දැක්කේ සිංගප්පූරුවේ මේ විදිහට මේ වැඩසටහන් කරන කාලේ. ඒකට එතුමා සිංගප්පූරුවේ හිටියේ. එතෙන්දී තමන්ට ලැබිච්ච තමන්ගත්තේගේ ඒ අධ්‍යාපන කටයුතු වගේ දේවල් සතිය දවස්වල සිදු කරලා මේ සතියාන්තයේ ඉරිද දවස් විතරයි එතකොට සිංගප්පූරුවේ නිමාඩු. මේ තමාසේ තමන්ගේ වියදමින්ම කෑමබීම හදලා තමන්ගේ ගෙදර ලංකාවේ ඉන්න ඒ වගේ මේවට ලැබෙයි මිනිස්සුන්ට මේ භාවනා කටයුතු කියා දෙනවා. මේ කියන්නේ අවුරුදු 15කට පෙර ඉස්සර. එතකොට ඒ වගේ සෑහෙන කාලයක් මේකට වහන්සි වෙවි ඉස්සරහට යනවා අපි දැක්කා. අපි එක සාකච්ඡා කරනවා නොඑක කාලයකට අපි නොඑක තැන් වල යනවා. මේ මහත්මයා හැම වෙලේම අර ලෝකයේ තියෙන තමන්ගේ මතයක් කියන එක ගෙනිනවට වැඩිය අනික් හැම දෙනා එක්කම මේවා ගැන සාකච්ඡා කරමින් හැම දෙනාට මේ ධර්මය ශ්‍රවණය කරන්න දීමින් විශේෂ අමුතුම ස්වරූපේ අධ්‍යාත්මික ගමනක් මේ යන්නේ. මේ පින්වතුනුත් ඒක දන්නවා. ඉතින් එහෙම තියෙද්දී අපිට උවමනාව තිබ්බ හුඟා දවස්වල මේ පින්වතුන්ට වචනකින් හෝ සංග්‍රහයක් කරලා යන්න අවශ්‍යයි කියලා. නමුත් කාල වේලාවයි තිබුණු ප්‍රශ්නයි දින වකවානුවල තියෙන ප්‍රශ්නයි අනුව එන්න බැරි වුණා. මේ මෑතකදී මම රවි මහත්මයාට මතක් කරා මෙන්න මේ දවසේ මට විවේකයක් තියෙනවා මම පුළුවන් නම් එනවා කියලා. ඒකට අද ආවා. දැන් ආවේ ඇත්තටම අමුතු දෙයක් නෙමෙයි. මේ පින්වතුන් මේ මහන්සි වෙලා කරන දේ තියෙන වටිනාකම තව තවත් පැහැදිලි කරලා දෙන්නත් සාකච්ඡා කරන්නත් පමණයි. මේ කටයුත්ත අපි අධ්‍යාත්මික කටයුත්ත. එතකොට මේ සඳහා මේ පින්වතුන් උපදෙස් ගැනීමක් විදිහට නැත්නම් ධර්මීය සාකච්ඡා කිරීමක් විදිහට මේ කොග්ගල මහත්මයා මූලිකත්වයේ දරාගෙන සිදු කරා තම තමන්ගේ දැනුම තම තමන්ගේ කියවීම තම තමන් ආශ්‍රය කරන විවිධ විදිහේ අධ්‍යාත්මික ගුණ දිනු කරන පුජ්‍යලයාගේ අදහසුත් මේ පින්වතුන්ට එදිනෙදා ලබා ගන්නවා. ඒවා සාකච්ඡාවට භාජනය කරමින් තමයි මේ වැඩසටහන යන්නේ. දැන් ඔබලාට මම හිතන්නේ වැඩි කාලයක් යවන්න නැතුව අපිත් කරයේත්තේ මේ කටයුත්තේම තව තවත් ඉදිරියට Tamante යන්න ශක්තියක් ලැබෙන වචනයක් හරි. එහෙම නැත්නම් මේ Tamange දැනුමේ තියෙන මොනවා හරි පැටලී සහගත දෙයක් පිරිසුදු කිරීම හරි. එහෙමත් නැත්නම් මේ පින්වතුන්ට දැන Taman නොදන්නා යම්කිසි අලුත් දෙයක් මතක් කර දීමක් තමයි මෙතෙන්දි කරන්නේ. එතකොටයි මේ ගමන සාර්ථක වෙන්නේ. දැන් මේ මම කැමති වෙන්නේ ඔයගොල්ලන්ගේ මැදිහත් වීමෙන් සිදු කරන්න ඊට කලින් මම මෙන්න මේ විදිහට මේකට ආරම්භයක් ගන්නම්. දැන් අපි බෞද්ධයෝ හැමෝම බෞද්ධයෝ. බෞද්ධයෝ ඕන අයක් ඉන්න පුළුවන්. ඒ කිසිම ගැටලුවක් නැහැ මේ කටයුත්තට. අපි සාමාන්‍යයෙන් බෞද්ධයෝ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ප්‍රධාන අංශ දෙකකට තියෙනවා. මේ ප්‍රධාන අංශ දෙක කුමක්ද කියලා තේරුම් ගැනීම මීට අවුරුදු 4500ක ඉඳලා ලංකා ඉතිහාසයේ ගැටලු සහගත වෙලා තියෙනවා. මේ අංශ දෙක. එතකොට අපි අපේ මුතුන් මිත්තෝ අපේ වැඩිහිටියෝ අපිට අවවාද අනුශාසනා කරපු හුඟක් පොත්පත් වලින් හරි සංග්‍රහ කරපු හැම දෙනාම බැලුවම මේ ඉතිහාසයේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එක පැත්තකට නැඹුරුතාවය වැඩි කරලා තියෙනවා. එතකොට අපිට ලැබුණේ ඒ නැඹුරු වෙච්ච පැත්ත. අපේ උපත්තියට ලැබුණේ එහෙමයි. එතකොට මේ පැති දෙක මොකද්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගැනීමම මේ අධ්‍යාත්මික ගමනේ ලොකු පිම්මක්. ඒක දැන් ඒකින්ද මම මතක් කරනවා. ඔබලා දන්නේ දෙයක්. නමුත් මේ ගැන වැඩියෙන් හිතපු නැති එක විතරයි වෙනස් වෙන්නේ. මේ විදිහට මේ පැති දෙක කිව්වොත් එකක් තමයි අපේ බුද්ධ ධර්මය, බුදුහාමුදුරන්ගේ ධර්මය ජීවත් වෙන්න තියෙන එක කොටසක් ධර්මය. මතක තියාගන්න ජීවත් වෙන්න. අපි මේ බෞද්ධයේ විදිහට ජීවත් වෙන්න අපි ධර්මයක් යදාගන්න. මේ බුද්ධ ධර්මයේ ප්‍රධාන ටික තියෙන්නේ ජීවිතය අවබෝධ කරගන්න. ඒතර ධර්මයේ අංශ දෙකයි. එකක් තමයි ජීවත් වෙන්න ඕන ධර්මය. අනික මොකද්ද? ජීවිතය අවබෝධ කරගන්න ඕනේ ධර්මය. එතකොට අපිට මේ අවුරුදු 2300ක 4500ක් විතර අතීතයේ ඉඳලා අපෙන් අහක් වුණා මේ ජීවිතය අවබෝධ කරගත යුතු ධර්මයේ සාර ස්වરૂපය. ඉතුරුනේ මොකද්ද? ජීවත් වෙන්න ඕන ධර්මයේ විතරයි අපිට මුතුන් මිත්තෝ කියා දුන්නේ. එතකොට අපේ අම්මා තාත්තා දැනගෙන හිටියේ, අපේ ආතාච්චි දැනගෙන හිටියේ, අපේ ගුරුවරුන් දැනගෙන හිටියේ බොහෝ වෙලාවට මේ ජීවත් වෙන ධර්මය. දැන් කවුරු හරි කෙනෙක් මේක ගැන හොයලා ඉස්සරහට ගෙනිච්චොත් මේ ධර්මයේ බෙදාගෙන ඉගෙනගෙන සාකච්ඡා කරලා ඔයගොල්ලෝ තුඟා දැන් සූත්‍රණු වගේ දේවල් දන්නවා සාකච්ඡා කරනවා මේවා දිහා විග්‍රහ කරලා බැලුවොත් හරි දැක්මකින් මේවා වෙන් කරොත් මේ ත්‍රිපිටකය ගත්තත් බුදුහාමුදුරන්ගේ අනිකුත් සියලුම ධර්මයේ ගත්තත් මේකේ 100ට බොහෝම පොඩි සංඛ්‍යාවක් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒකට වැඩියෙන් තියෙන්නේ මොනවද? ජීවිත අවබෝධය. නමුත් දැන් ජීවත් වෙන්න කිව්වම මේ ගැටලුවක් එනවා කාටවත්. මම මේකේ අර්ථය මෙහෙම කිව්වේ දැන් ධර්මයේ ජීවත් වෙන්න ගන්නවා කියන අදහසක් නිකන් මේ සමාජයට ගියොත් අර අපි සාමාන්‍ය විදිහට කියන්නේ ධර්මයේ ගොල්ලා ජීවත් වෙනවා වගේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඊට වැඩිය කුළුල් අදහසක්. ධර්මයේ ගොල්ලා ජීවත් වෙනවා කියන එක බුද්ධ ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. ඒක මිත්‍යා දෘෂ්ටික වැඩ. ඒ කියන්නේ ඒ වගේ අදහසක් නෙමෙයි මේ කිව්වේ. අපි හැමෝම අපි හොඳින් ඉන්නවා නම්, අපි හොඳ දේවල් කරනවා නම්, ධර්මානුකූලව කරනවා නම්, ඒ හොඳ දේ තුලක් තියෙනවා කොටස් දෙකක්. එකක් ජීවත් වෙන්න, එකක් ජීවිත අවබෝධය. දැන් යමෙක් දානයක් දෙනවා නම් අපි බලමු මේ දානය කියන එක බුදුහාමුදුරුවෝ වර්ණනා කරපු දෙයක්, පැහැදිලි කරපු දෙයක්. එතකොට දානයේ ආනිසංස අනාගතේ ලැබෙනවනේ. දැන් දානය දෙන්නේ අනාගත ආනිසංසයක් සඳහායි. එතකොට අනාගතයක් සඳහා යම් පින්කමක් හෝ දෙයක් ධර්මානුකූලව කරනවද ඒක ජීවත් වෙන්නේ. ඒකයි මම මේ කියන්නේ. මේක මේ මොහොතේ නැතුව, මේ වර්තමානයේ නැතුව අද හවස වෙන්න පුළුවන්, හෙට උදේ වෙන්න පුළුවන්, මෙහෙම දිගට දිගට යන ඔක්කොම දේවල් ජීවත් වෙන්නේ. එතකොට එහෙම ධර්මයේ අපිට තියෙනවා මෙහෙම ගොඩාක් ජාති. අපි මේ ජීවත් වෙන්න ධර්මයේ යොදා ගැනීම ඉතාම වැදගත් බෞද්ධයෙක් විදිහට. මේක නැතුව ජීවිත අවබෝධයට යන්න බෑ. ඒකින්ද කාටවත් මෙතෙන්දී අපි දැන් එහෙමනම් ඉස්සරහට පුරුදු වෙන්න ඕනේ ජීවිතයේ අවබෝධය සඳහා ගත යුතු ධර්ම විතරයි කියලා මේකේ කෑලි කෑලි කඩලා ගන්න ගියොත් එයා ධර්මයෙන් පිටපයි. මේ දෙක තේරුම් ගැනීමයි වැදගත්. මොකද තේරුම් ගැනීම වැදගත් වෙන්නේ ඒ තේරුම් ගත්තේ දවසකට මේ පින්වතුන්ට සාර්ථකව මේ භාවනාවක් කරහැ. සාර්ථකව භාවනාවක් කරහැ. එතකොට හිතේ එහෙනම් අපි මේවා මෙච්චර කාල තේරුම් ගන්න මහන්සි ගත්තේ නැහැ මේ අසාර්ථකව භාවනා කරයි කියලා. නෑ. කවදා හරි මේ ටිකක් Tamanට තේරුණාම තමයි භාවනාව සාර්ථක වෙන්නේ. එතකන් තමයි යන්නේ. එතකොට මේවා තව තව ඉස්සර කරට ගත්තම සාකච්ඡාවකට ගත්තම ඔයගොල්ලන්ට මහන්සි ගත්ත මේ ධර්මයේ ගැන කල්පනා කරන්න එතෙන්දි වාසියක් තියෙනවා. ඒකයි මම මේක මතක් කරන්නේ. දැන් ජීවත් වෙන්න ධර්මයේ එහෙමනම් පැහැදිලි. ඒක තමයි මේ සංසාරයක් හදන ධර්මයක්. තේරුණානේ? හැබැයි මේ සංසාරයක් හැදුවට මේ හදන සංසාරය තමන්ගේ ජීවිත අවබෝධයට උදව්පදව් කරන ධර්මයක්. ඒක තමයි හිතන්න ඕනේ. ඒතකොට ජීවත් වෙන්න ඕන ධර්මයේ බුදුහාමුදුරෝ ওই විදිහටයි දේශනා කරන්නේ. ඒක හැම වෙලේම අනාගතයක් එක්ක ගැටෙන සම්බන්ධය. මේකට බුදුහාමුදුරු දේශනා කරා මේ ධර්මයට ආමිත පූජාව. ආමිත පූජාව. ඒතකොට ආමිත පූජාව ඇයි පැහැදිලි අනාගතයක් සඳහා? ඇයි එහෙම පැහැදිලි අනාගතයක් අවශ්‍ය වෙන්නේ? එහෙම ධාර්මික ස්වરૂපයක් නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ ජීවිත අවබෝධයට දේශනා කරපු ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒතකොට දැන් තේරෙන්නේ නැත්te අපිට ඒකමයි. ඒකට අඩුපාඩු ටිකක් තියෙනවා. ඒකට ඒක නිසා වෙන් මුලින්ම මේ ධාර්මික ජීවිතයක් ගතකරනද නැත්නම් ජීවිතය ධාර්මික ස්වરૂපයකට පච්චර ගන්න අපි ධර්මයේ යොදා ගන්නවා. ඒක නවත්තන්න නැතුව අඛණ්ඩව සිදුවෙන්නේ. එතකොට තමයි මේ ජීවිත අවබෝධ ධර්මයේ අනිත් පැත්ත ගන්න පුළුවන්. දැන් එතෙන්ටත් ගිහිල්ලා අපි මම ඒ ගැන වැඩි කියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා සියලුම දාන වර්ග එනම් ජීවිත අවබෝධයටමද තියෙන්නේ ඍජුවම මොකටද? පැවැත්මට. දානිය නොකර ඉන්න පුළුවන් එහෙනම් බෑ. එයා අනාථ වෙනවා. අවිස්තරහට යන්න බැරුව යනවා. ඒ ගැන කතා කරන්නේ නැතුව මී ඉඳ හදන්නේ මම. ඊට පස්සේ සියලුම පූජා ක්‍රම ජීවිත අවබෝධයට කෙලින්ම වැටලා තියෙන්නේ නෑ. ජීවිතයේ පැවැත්මට ධාර්මික ජීවිතයක් ගෙන යන්න හොඳ විදිහක් ඒක. මොකද සමන්ට තියෙන අධාර්මික දේවල් අහක් කරගන්න අකුසලයේ ඉවච්චර ගන්න సంతානේ ඒ දේවල් වැදගත්. ඒකයි මේ ජීවත් වෙන්න මේක ඕනේ කියන්නේ. හැබැයි භාවනාවක් බුදුහාමුදුරන්ගේ භාවනාවක් කියන එක ජීවිතයේ අවබෝධය සඳහා ඉලක්ක වූවා. වෙන විදිහක් එතන නැහැ. මේ ජීවිත අවබෝධයට ඉලක්ක වෙච්චි භාවනාවකට යන්නකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්තිමය ස්වરૂප තුනක් තියෙන්න ඕනේ කියලා. කවුරුත් දන්නවා ඒ තුන මොනවා? සීල සමාධි ප්‍රඥා. දැන් මේ පින්වතුන් වුණාත් දැන් මේ වැඩසටහන ආරම්භ වෙනකොට පංච සීලය හෝ ආජීව අත්තමක සීලය හෝ මොකක් හරි සීලයක පිළිපදිනවා. මොන මේ සීලය? දැන් මේ සීලමය ස්වરૂපයත් සමාධිමය ස්වરૂපයත් ප්‍රඥාමය ස්වરૂපයත් කියන ඒවා තමයි මේ බුදුහාමුදුරුවෝ ජීවිත අවබෝධයට ඍජුවම යොදාගත්තේදී ඍජුවම යොදලා තියෙන්නේ. ජීවිත අවබෝධයට යන්න නම් මේ තුන වෙන්න ඕනේ. මේ තුන සම්පූර්ණ කරන්න ඕනේ. මේ තුنين හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොටස් දෙකක් අනුන්ගෙන් උනක් ගන්න පුළුවන්. මොනවද ඒ කොටස් දෙක? සීලයයි සමාධියයි. එතකොට දැන් අපිට මේ සීලය වුණත් පිටින් ගන්න පුළුවන්. يعني බුද්ධ ආගමේ බුද්ධ ධර්ම පොත් වලින් හෝ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් හැරත් සීලය ගන්න පුළුවන් තැන් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් හැරත් සමාධිය ගන්න පුළුවන් තැන් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවන්ගේට ආවේනික වූ මේ ජීවිත අවබෝධය සඳහා ඒකාග්‍ර වූ එකම තැන මොකක්ද? ප්‍රඥාවයි. මෙන්න මේක මොකද්ද කියලා හොයලා බැලුවොත් මේකේ මේවා තියෙන මේ මායින් සීමා ගැන තමන්ට අවබෝධ ළඟා කරගැනීමේ සාකච්ඡා හෝ වෙනත් විදිහේ ධර්මයේ පිළිබඳව උනන්දු වීම තමන්ගේ මේ අධ්‍යාත්මික ගමන වේගවත් කරන්න හේතු වෙනවා. ඒකයි මම මේ මාතෘකාවද ගත්තේ. මේක එහෙම හේතුවක් වෙනවා. එතකොට ඒ හේතු වෙන්නේ මෙන්න මේ කාරණා උඩයි. දැන් ජීවිත අවබෝධයට බුදුහාමුදුරු දේශනා කරනවා. ජීවිතය ගැන දැනගැනීමට බුදුහාමුදුරු දේශනා කරනවා. සීලය ඕනේ, සමාධිය ඕනේ, ප්‍රඥාව ඕනේ. දැන් මෙතෙන්දී මේ සීලය කියන එක වෙන අයගෙනුත් ගන්න පුළුවන්. දැන් මෙන්න මේක අපේ මුතුන් මිත්ත කොයිතරම් දුරට අපිට වැරදි අදහස් දුන්නාද කියන එක ගැන මේකෝ කල්පනා කරොත් මෙන්න මෙතෙන්ට යන්න පුළුවන්. අපේ සමාජයේට මේ වෙනුවිට තිබුණා මේ වෙනුවිට කියන්නේ මේ අවුරුදු 10ක් 15ක් එහාට යනකොට මේක වැඩියෙන් තිබුණා. අපි දැක්කා. අපි කුඩා කාලවලදී ඊට වැඩිය දැක්කා. සමාජයේ බහාලෙස මේ සීලයෙන් යුක්තිය ලබා ගන්න පුළුවන්, සීලයෙන් අවබෝධය ලබා ගන්න පුළුවන් කියන මතයක් අපි ළඟ තිබුණා. ඒ නිසාවෙන් අපේ ගිහි පැවිදි බේදයකින් තොරව බොහෝම අමාරුවෙන් සිල් ආරක්ෂා කරනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේදී කියන්නේ මේ ජීවිත අවබෝධය ලබා ගැනීමයි නිවන. නිවන් කියන්නේ ජීවිත අවබෝධය ලබා ගැනීමයි. ඒ ආරම්භ කළ යුත්තේ සීලෙන්. ඒකත් බුදුහාමුදුරන්ගේ දේශනාවමයි. එතකොට දැන් අපේ තියෙන දැනුම වුණා සීලයෙන්ම නිවන් අවබෝධ වෙනවා. එතකොට මෙන්න මේ කටයුත්ත කොයිතරම් දුරට මුල් බැහැගත්තද අපේ සමාජයේ කියනවා නම් වෙන කිසි දෙයක් නොකර සිල් ආරක්ෂා කිරීමම විතරක් කරපු අපේ ආස්තලාච්චිලා හිටියේ නැද්ද මේ ඉස්සෙල්ලා? හිටියා නේද? ඔයගොල්ලෝ නේද අද භාවනා කරන්නේ? මේ හොයාගෙන යන්නේ ඔයගොල්ලෝ නේද? එතකොට අපි ආස්තලාච්චිලා කරේ සිල් සමාදන් වෙන පොය හතරටම. ඈ ඔය වගේ නෙමෙයි රැත් ඉන්නෝ. එහෙම නේද ගමේ දැක්කේ? දැනුත් එහෙම ඉන්නවා. අපි මේ මම මේ නිකන් කියනවා නෙමෙයි. අපි බොහොම උවමනාවෙන් මේ දුෂ්කර ප්‍රදේශවල ඉන්නවා, කතා බහ කරනවා, මේගොල්ලන්ට මේ ධර්මයේ ටික ටික පුළුවන් විදිහට කියා දෙනවා. එතකොට මේ අතරතුර අපි අදත් දකින දේවල්. සීලය විතරක් නිවනට හේතු වෙනවා. ගුරු දේශනා කරන්නේ මගේ මේ විමුක්තියේ ධර්මයේ මාර්ග සීල් කවුරු හරි සීලය ආරම්භ කරලා දිගට දිගට ගියාම දී බවට හරවන්නේ නැහැ. තේරුණා නේද? මේක තේරුම් ගන්න. සීලය කොච්චර ආරක්ෂා කරත් සමාධිය බවට හරවන්නේ නැහැ. සමාධිය කවුරු හරි කොච්චර දිනු කරත් ඒක ප්‍රඥාව බවට හරවන්නේ නැහැ. මේක කොටස් තුනක්මයි. මෙන්න මේ සීමා මායිම යෝගාවචරයක් නැත්නම් භාවනා කරන කෙනෙක් මේ ගැන උනන්දු වෙන කෙනෙක් පළමුව හිතට ගන්න ඕන කාරණා. අපිට සමාධි නිකම්ම ඒ වගේම සිද්දයක් සම්පූර්ණ වෙච්ච හැටිය සමාධියක් ලැබෙන්නේ කියන එක ජීවත් වෙනවා කියන එකට හාස්කකින් වෙනවා. ජීවිත අවබෝධය තමයි අපි මේ අවධානයේ බලාපොරොත්තු වෙන අපේ හිතේ තියෙන ප්‍රාර්ථනාව නිවන් දැකීම. ඒක බුදුහාමුදුරුවෝ ජීවිත අවබෝධය සඳහා ධර්මයේ තියෙන නිවන් දැකීම. සංසාර විමුක්තිය. දැන් බුදුහාමුදුරුවෝම පුරාත් තැන්වල දේශනා කරා සීලේ යමෙක් නිවන් දකින්න මහන්සි ගන්නවා නම් එහෙම ඉන්න අය ලෝකේ ඉන්නවද? ඒ අයට බුදුහාමුදුරුවෝ දෙනවා නම සීලප්පත පහම. එතන. එතකොට යමෙක් ධර්මය අවබෝධ කරගෙන ජීවිත අවබෝධ කරගන්න මුල් පියවරේදී අහක් වෙන එක ගුණයක් තමයි තමන්ගේ තියෙන සීලප්පත පහම. හැබැයිවට එතෙන්දී මේ සිදුවෙන්නේ අපි ළඟ කොච්චර කිව්වා අපේ පැරණි දැනුම උඩ අපේ ආතගේ ආච්චිගේ පොතේ පතේ දැනුම උඩ අපිත් තියනවා මේ සිල් ආරක්ෂා කරගත්තොත් ඒක අවසානයේ ඉබේමට සමාධිය ලැබෙයි කියන අදහස. මෙන්න මේක වැරදි කියන්නේ හොඳම සාක්ෂිය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු සීලබ්බත පරාමාස කිව්වේ. තේරුණානේ? ඒක නිසා මෙන්න මේ අදහස් හොඳට ගන්න. ඔන්න අදහස ගන්න. අපි දැන් අපි හැම දෙනාම මේ වෙන විට මේ ධර්මයේ ලබා ගැනීමට ධර්මයේ තේරුම් ගැනීමට ජීවිත අවබෝධ කර ගැනීමට මහන්සියක් දක්වන කෙනෙක්. හැමෝම මහන්සි වෙනවා. ඒ මහන්සිය තුළ අපි සංසිල් ආරක්ෂා කරනවා, අටසිල් ආරක්ෂා කරනවා, උපසම්පදා සිල් ආරක්ෂා කරනවා, නොයෙක් සිල් ආරක්ෂා කරනවා. ඒ වුණාට දැන් අපි කවුරුවත් තවම අපි හිතමු එහෙම ඉඳත් පුළුවන් සමාජෙ මේ ඉඳත් පුළුවන්. නමුත් අපි කවුරුවත් තවම මාර්ගඵලලාභියෙක් වෙලා නැහැ. සෝවාන් වෙලා තර සෝවාන් වෙලා නැතුණා මේ සෝවාන් වෙච්චේ නැති ගිහියා පන්සිල් ආරක්ෂා කරනවා. වහන්සේලා සාමණේර සිල් හෝ දසු සිල් ආරක්ෂා කරනවා. ඒ වගේ උපසම්පදා සිල් ආරක්ෂා කරන සෝවාන් වෙලා නැහැ. දැන් එතකොට ඒ ගිහියා ආරක්ෂා කරන පන්සිල්ය හෝ උපසම්පදා සිල්ය හෝ සාමණේර සිල්ය සීලබ්බත පරාමාසද නැත. මම අහන්නේ ප්‍රශ්නයක්. ඔන්න ඒක තමයි වැඩේ. මේක අපේ හිතේ තියෙනවා. අපි පන්සිල් ආරක්ෂා කරනවා. මම පන්සිල් කඩන්නේ නැහැ කිව්වට තමන් තෝවාන් නැත්නම් මම ඒ තමන් සීලබ්බත පරාමාසයේ ඉන්නවා කියලා දැනගන්න. එර්නාද
එහෙම නොදැනගත්තේ නැත්නම් මේ ගමන ලේසියෙන් යන්න බෑ. එහෙම දැනෙන තැන දක්වා යන්න ඕනේ. එතකන් තමන්ගේ වැරදි මාන්නය ඉගෙන ගන්න. මේ ධර්ම වල තියෙන ප්‍රශ්නේ මේ අපි මනසමයි මේ ඔක්කොම කරන්නේ. එතකොට අපි මේවා ගැන හිතන්නේ නැතුව කෙලක් කළාට එයා මොයිකයි මම මේ මතක් කරලා දෙන්න හැදුවා වැදගත් වෙයි කියලා. දැන් ඔකේ අනිත් පැත්ත බලන්න. දැන් පංචශීලය සුවර් කුජලයාගේ නිත්‍ය සීලය කියලා. එතකොට පංචශීලයේ ලෝකයේ හොඳටම රකින්නේ කවුද? ආගමක් විදියට ගත්තොත් දන්නවද කවුද? ඈ? නෑ. යෝගාවචරේනේ. ලෝකයේ වැඩිම පංචශීලය හොඳටම දීලා පංචශීලය විතරක් සීල හොඳටම ආරක්ෂා කරන ජනතාව ජෛන ආගමයි. හොඳටම කියන්න. ඕනිගාරන් ජෛනය ඉන්නවා මේ සීල් උත්පත්ති දර මරණකම් කරන්නේ නැති අය විශාල සංඛ්‍යාවක්. පංච සීලය නෙමෙයි තව ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට අපි හාමුදුරුවන්ට අදාළ ඒවා තියෙනවා ඒ සීලේ. එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා. නමුත් ඒ අය කවුරුවත් හොවමින් වෙලාද? මොකද හේතුව? ඔව් සීලබ්බත පරාමාර්ථ. ඒගොල්ලෝ හිතනවා මේ සීලේ විමුක්තියක් ලැබෙනවා කියලා බුදුහම දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා වලින් විමුක්තිය. ඒකට සීලෙන් විතරක් විමුක්තියක් ලැබෙනවා මං සීල්වතෙක් මං මෙච්චර කාලයක් පංච සීලේ රැක්කා එහෙනම් මම අරයට වැඩිය හොඳයි කියන තැනම සීලබ්බත පරාමාර්ථ ඇවිදින්න ඉවරයි. තේරුණා නේද? බොහොම සියුම් වෙන දේ තමයි සීලබ්බත පරාමාර්ථ. මේක අහක් වෙන කන් ඔයගොල්ලන්ට අධ්‍යාත්මික බුදුහාමුදුරන්ගේ පැත්ත අධ්‍යාත්මික දිනුව ගන්න අමාරු ප්‍රඥා පැත්තට යන්න අමාරු. සමහර විට මේක සමාධික පැත්තට යන්න ටිකක් උදව් වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකයි මේ විදිහට පිළිගන්නවා. අපි අපේ සීලය තමයි හොඳම සීලය. මේ විදිහට හිටියොත් තමයි මේ සීලය ආරක්ෂා වෙන්නේ කියලා එක කාරණා මාන්දියක් හදාගෙන එක කණ්ඩායමක් හදාගෙන එක කුලයක් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. අධ්‍යාත්මික ගමනේ වැඩෙන්නේ සමාධිය විතරයි. ප්‍රඥාවල් දිනු වෙන්නේ ඒ කුලයේ මේ ගුරු කුලයේම ප්‍රඥාවක් නේ. මේකයි තමයි මේ ප්‍රඥාවල් කියන ප්‍රශ්නේ. මම ඒක පැහැදිලි කරන්න ටිකක් එහාට ගිහිල්ලා. එතකොට එහෙමනම් මේ සීලබ්බත පරාමාස කියන එක තුල අහුවෙන්නේ නැතුව සීල් ආරක්ෂා කරන්නේ කොහොමද? අමුතු දෙයක් නෑ. ඒගොල්ලෝ පුළුවන් තරම් පංච සීලිය ආරක්ෂා කරන්න බලන්න ගිය විදියට මම කුමකටද මේ පංච සීලය ආරක්ෂා කරන්නේ? නිවන් දකින්න නෙවෙයි, සමාධියකට හේතු වෙන්නේ. එහෙනම් නිකන් හේතු වෙනවද සමාධිය? පංච සීල ආරක්ෂා කරගෙන හිටියා කියලා ඒකේම ප්‍රගුණ වීමෙන් ඒක කවදා හරි අවුරුදු 100ක් 50ක් 60ක් 70ක් සීල ආරක්ෂා කරලා ඉවර වෙනකොට උඹලට සමාධියක් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. මේ දෙහි ධර්මයක් ලෝකෙනේ. එතකොට එන්නේකට වැටෙන්නේ නැතුව අපි විසින් ඒ මොහොතේ ඒ කියන ඉඩ කඩානුව මේ සමාධියට මහන්සි වෙන්න ඕනේ. ඒ සමාධියට මහන්සි වෙන්නේ අපි මොකේ ඉඳලාද? සීල පදනමේ ඉඳලා. යමෙක් පන්තිල්වත් නැතුව සමාධියක් ගැන හෙව්වොත් සමාධියකට මහන්සි වුණොත් පන්තිල් ආරක්ෂා සමාධියකට වැඩ පිළිවෙලක් යොදන වෙලාවේ විතරක් පංච සීලය ආරක්ෂා වෙනවා. මේ කියන්නේ ඒගොල්ලොන්ට සමාධියක් ඕන. සමාධිය හොයාගන්න ගුරුවරයෙක් හොයාගන්න. මොකද මේ සමාධි දියුණු කරන්නේ මොකද්ද? සමාධිය ගැන ඉගෙන ගන්න පුළුවන් පොත්පත් වලින් ඒ ගැන තේරෙනවා. එතකොට මනසට සම්බන්ධ දෙයක් කියලා ඒ සම්බන්ධ දේ සඳහා ගුරුවරයෙක් හොයාගන්නවා. එයා කියනවා මෙන්න මේ විදිහට වාඩි වෙන්න, මේ විදිහට වැඩ කරන්න, මම ඉස්සරහා ඉන්න, මේ විදිහට භාවනා කරන්න. එතකොට සමාධිය වැඩෙනවා. එතකොට දැන් ගැටලුවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ වෙන කිසිම අද ගෙදරින් එනකොට පන්තිල් ආරක්ෂා කරේ නෑ. අයිය කැඩුවා. පෙරේදත් කැඩුවා මේ. නාට නෙමෙයි මේ කියන්නේ, මේ තේරුම් ගන්න. දැන් දුස්තිලෝ හිටිය අයිය වෙනකම් අද ආවා මෙතෙන්ට වාඩි. දැන් වාඩි වෙලා ඉන්නකොට මේ මොහොතේ පංච සීලය තියෙනවද නැද්ද දැන් කිව්වොත්? මේ මොහොතේ තියෙනවා. මේ මොහොතේ තියෙනවා. එතකොට මේ මොහොතේ තිබිලා මෙයාට සමාධියක් ඇති කරගන්න බැරිද? හරි ගුරුවරේ හම්බුන පුළුවන්. හැබැයි මේක සාර්ථක අන්න දැන් ඔයගොල්ලන්ගේ උත්සාහය මත උත්සාහය කියන එක දැන් ඕනෙ කියලා ඉන්නේ සල්ලි දෙනවා නම් ඕන දෙයක් කරන්න ඉන්නේ. ඒ වගේ හයියක් හිතට ආවොත් මම කොහොම හරි මේ දේ කරනවා කියලා මෙතෙන්දී උනත් මේක දිනුනේ නැහැ. සමාධියල ප්‍රඥා පැත්තට යන්න අමාරුයි. සමාධිය දිනු කරගන්න. වැඩේ තියෙන්නේ සමාධිය දිනු කරාට අර සීල පදනම නැති හින්දා ඒකේ පැවැත්මක් නැහැ. ඒක පැවැත්මක් නැහැ. ඒක නිසා වෙන් ඔයගොල්ලෝ අවමතේ උපරිම සීලයෙන් නිවන් දකින්නවා සීලයෙන් විමුක්තිය ලැබෙනවා කියන අදහසෙන් කොරමෙච්ච ඉදිනදා ජීවිතයේදී මේ වගේ වැඩ පිළිවෙලක් ආරම්භ කරපු තැන ඉඳලා පුළුවන් තරම් අවම වශයෙන් පංච සීලය ආරක්ෂා කරගන්න බලන්න ඕනේ සෑම අවස්ථාවකම. සෑම අවස්ථාවකම. එතකොට එතනින් ඉඳලා පුළුවන් අවස්ථාවේ මේ රවි මහත්තයා වගේ ගුරුවරු සම්බන්ධ කරගෙන සාකච්ඡා කරලා මේ සමාධියට අවශ්‍ය වෙන විවිධ භාවනා ක්‍රම ඒවට භාවනා ක්‍රම කියනවා ඒවා අනුගමනය කරා. දැන් ඔන්න ඒක පැත්තකම දැන් ඔක සීලය කියන එක අපි මේ විදිහට අපේ වටිනාකමක් තියෙන හැබැයි සීලෙන් නිවන් දකින්නවා කිව්ව හැටිය බුදුහාමුදුරන්ගේ ධර්මයේ තිබුණේ. එතන සීල් අරගෙන විතරක් අපිට ඇති කියන එකක් හිතේ ආවොත් එයා ධර්මයට විරුද්ධ ගමනක යනවා. දැන් අපි සමාධියක් කියන තැනට ආවද මොකද්ද මේ සමාධි? ඔව් දැන් කියන්නකෝ ගන්න විදිහට එක එක්කෙනා වචන දෙන්න පුළුවන්. සමාධියක් කියන්නේ මොකක්ද? ඔව් දැන් එක්කෙනෙක් කිව්වා සිත එකම කරගන්න. හරි වෙන පංච නීවරණ යටපත් කිරීම. තව කියන්න සමනාර කියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ සමාධිය ගැන අත්දැකීම් තියෙනවා ඒක පොඩක්. ඔව්. දැන් වන්න කොහොම වචන වලින් අපිට මේ සමාධිය ගැන කියේ. සමාධිය ගැන අපි විවිධ විදිහට නීවරණ යටපත් වීම සමාධියයි. හිත එකඟ වීම සමාධියයි. තවත් අර්ථකථන ගොඩක් අපිට දෙන්න පුළුවන් එක එක විදිහට. මේ දෙක එකව කරලා දැන් මොනවා හරි දෙයක් තියෙනවා නේද? තීනි පිටි එකතු කරලා ඔයගොල්ලන්ට විවිධ කෑම වර්ග ගන්න පුළුවන් නේද? ඈ? එතකොට මේ තීනි පිටි වතුරයි නැතුව ඒ ටිකට නේද සියලුම කෑම හදලා තියෙන්නේ බැලුවා. ඒවට නම් එක නමක් දෙනවා. නෑ. ඉරි ටොපි කියයි. කේක් කියයි ටොපි කියයි වණ්ඩු කියයි ඔව් විවිධ නම් මේ විවිධ නම් උනාට තියෙනවා තීනි පිටි හා එහෙනම් දැන් ඔන්න ඔය දෙල්ලම තමයි මෙතන මේ මේක කිව්වට අපි කනවා අන්නේ වෙන නම ආර දින්නේ මොනවද තීනි පිටි තේරුණාද? කාලදීන්නේ එකම දෙයක් කියන්නේ නැවද? ඒ කියන්නේ අපි කෑවේ මෙහෙ නෙමෙයි ඉංග්‍රන්ති. ඒක කියන්නේ ඉතින්. තේරුණාද? ඒකට මෙහෙම මේ පැටල් ඇවිල්ලා තියෙනවා මේකේ මේ සමාධිය කියන එක බොහොම පරිස්සමෙන් තේරුම් ගැනීම තුළ ම සමාධියට යන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් යනවා වගේ මේක තේරුම් ගත්ත කියලා අන්න එයා සමාධියට යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි මෙච්චර මහන්සි වෙවි යන මේ සමාධිය නොලබෙන්න අඩුවෙන්න වේගය අඩු වෙලා තියෙන්නේ ඉක්මනින් නොලබෙන්නේ කුමක් සඳහාද? මේ සමාධිය ගැන අපේ තියෙන අවබෝධය සමහර විට අඩු වෙනවා. මේක වැඩි කරගත්තත් මේකට යන්න ලීසි. දැන් මේ සඳහා මම ඔයගොල්ලන්ට සාකච්ඡා මේ වැඩ සටහනකට යොමු කරනවා. සමහරව ඉස්සෙල්ලාම මෙහෙම දෙයක් සමාධිමය தත්ත්වය නේද? සමාධිය ශරීරයේ තියෙන දෙයක්ද මනසේ තියෙන දෙයක්ද? මනසේ තියෙන දෙයක්. ශරීරයේ තියෙන දෙයක් නෙමෙයි. ඒක පිළිගන්නවා දැලොම නැති කියන ප්‍රශ්නේ. ඔව් දැන් කොහොම අපිට තේරෙන්නේ නම් මේක මනසේ තියෙන දෙයක්, ශාරීරික දෙයක් නෙමෙයි. මේක වැරදි නේ. මානසික දෙයක් කියන එක හරි උත්තරය. නමුත් මේ හරි උත්තරේ අපි හැමදාම ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. මේ හරි උත්තරේ අපි ඉන්නවද? අපි දැන් ඉන්නවා. දැන් මෙතෙන්දී ඉන්නවා. ජීවිතේ හුඟක් වෙලාවදී ඉන්නවා. හැමදාම ඉන්නවා. කියන එක ගැටලුවක්. මම බලන්න දෙන්න උදාහරණයක්. මෙන්න මේ වගේ තැනක. දැන් ඔයගොල්ලෝ භාවනා කරා. මෙතන වෛද්‍යෝ ටෙස්ටමෝනි නැත්නම් ඊට සම්බන්ධයෙන් ඇත්ත. භාවනා කරනකොට කවුරු හරි කියනවා එයාට දැන් මේක ඔළුවේ තියෙන. භාවනා කරනකොට භාවනා කරනවා කියලා මේ මුලින් මොකද්ද කරන්නේ අපි සමාධියක් ගන්න එකද? සීලේ නෙමෙයිනේ භාවනා කරනවා කියන්නේ නේද? භාවනා කරනවා කියන්නේ සමාධියක් ගන්න තමයි මුලින්ම. ඒක ප්‍රඥාව. මේ ප්‍රඥාව කියන එක අපිට අත ගහලා නැහැ තාම. ප්‍රඥාවත් ගැහුවා නම් අපි මේ විදිහට භාවනා කරන එකක් නෑ තමයි. ඒක වෙනස් වෙනවා හැමෝම. දැන් ප්‍රඥාවට අත ගහන දරුවෝ අඩුයි. දැන් සමාධියේදී භාවනා කරගෙන යනකොට අපිට කවුරු හරි දෙනවා වෛද්‍යවරයෙක් හරි කවුරු හරි උපදෙස් දෙනවා. අනේ මට මේ භාවනා කරනකොට ඔළුව ගැස්මක් හැදෙනවා. මේ ඔළුව ගැස්ම හින්දා මට මේ සමාධිය නැත්නම් මේ භාවනා කරා නම් පැය දෙක තුනක් අනිවාර්යෙන්ම මට සමාධිය ලැබෙයි. මම මේ ඔළුව ගැස්ම හින්දා මේක ලබා ගන්න බෑ. මේ ඔළුව භාවනා කරනකොට ඔළුව ගැස්ම හැදෙන ડોක්ටර් මහත්තයෝ කියලා ડોක්ටර් මහත්තයා ළඟට ගියාම යා කියනවා. ඕකට මේ වෙන්නේ වගේ මොලේ ඔය කවිලවල මොකක්ද වෙන්නේ ලේගමනේ ආදී මොනවද හේතු කියන්න පුළුවා. ස්නායු වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ බේස් ටික බිඳුවා. නැත්නම් මෙන්න මේ ප්‍රතිකාර ක්‍රමයේ කරෝ බාහිරව. ඔයාට ඔය භාවනාව ලේසි වෙයි. එතකොට භාවනා කරන්නේ මොකටද? සමාධිය ගන්න. සමාධිය කොහෙද තියෙන්නේ? අපි කියන්නේ මනස. බේස් කරගන්න. මොලේ මනස. ඒක හරි. තේරුණානේ? දැන් ඔබ තව ටිකක් කියන්න. දැන් ධර්මයේ තේරෙන්නේ නැහැ. පොඩි ළමයි කියනවා. කියන එක තේරෙන්නේ නැහැ. ධර්මයේ තරන්නේ අම්මා තාත්තා කියන එකක් තේරෙන්නේ නැහැ. මන්ද බුද්ධිකා. එයා දොස්තර ළඟට ගිහින් මොකද කියන්නේ? මන්ද බුද්ධිකයි කියන්නේ මනසේ තියෙන එකක්ද ශරීරයේ තියෙන එකක්ද? දැන් වැරදිනව නේද අපිට උන් කියන්නේ? දොස්තර මෙහෙත් දෙන්නේ කොහොමද? මොලේ. එතකොට දැන් ඔයගොල්ලෝ මේ විද්‍යාත්මක ලෝකයේ අපි ඉන්නේ ටිකක් බුදුහමරේ කාලේ නෙමෙයි. ඊට වැඩි වැරදි ගොඩක් කරගත්තේ කාලේ. වැරදි දෘෂ්ටි වැඩියෙන් ඇති කාලේ. එතකොට මේ වැරදි දෘෂ්ටි වැඩියෙන් තියෙන කාලේක අපි ඉන්නකොට මේ ශාරීරියයි මනසයි දෙකේ වේරුම් කරගැනිල්ල අපේ සම්පූර්ණ වැඩ. බුදුහාමුදුර අධ්‍යාත්මිකයි කියලා කියපු සුගාජ්ජාතිවල අපේ දෘෂ්ටිය තියෙන්නේ ඒක කායික දෙයකට තමයි අපි අධ්‍යාත්මික කියන්නේ. අපි සැබෑ ලෙස මේ අධ්‍යාත්මික කායික වෙන්කිරීමේ ඉර දන්නවද කියන ප්‍රශ්නේ හැමදෙනාම හැම වෙලේම හිතනවානේ. මේ ධර්මයේ තියෙන අධ්‍යාත්මිකයි කියන්නේ බුදුහාමුදුර කොහොමකටද? ඒ වගේම කායිකයි කියන්නේ කොමකටද මානසිකයි කියන්නේ මොකටද කොමකටද කියන එක තේරුම් කර ගැනීමේ ප්‍රබලතාවයක අපි ඉන්නවද කියලා අපි තම තමන් හිතන්නේ. මේක අනුන්ගේ අහලා එහෙම නෙමෙයි. මේක තමන් දන්නවා කියන එකේ හිතියෝ තේමෙනිට මොකවත් දන්නේ නැති කෙනෙක් වෙයි. තේරුණානි? තමන් මේකේ හරියට දන්නවද කියන ප්‍රශ්නේ ඉන්නෝනේ දැනගත්තේ දවස ඔයගොල්ලෝ කොහොමද? තේරුණානි? එහෙනම් දැනගත්තේ නෑ කියන එක තමයි අපි මෙහෙම ඉන්නවා කියන එකේ තේරුම. මෙන්න මේ නිහතමානීකම අපි ප්‍රගුණ වෙන්න ඕනේ හැම වෙලෙම. එතකොට දැන් අපි ගමු ඊගාවට. දැන් එහෙනම් මෙන්න මෙහෙම කලහැප්පීම් තුල සමාජය කියන එක එහෙනම් මානසික දෙයක් තමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙන්නේ මානසික දෙයක්. අපිට හැම වෙලේම මේ ස්ථාවරයේ ඉන්න බැරි වෙන තැන් වෙනවා. අපේ දැනුම අපිට දීලා තියෙන විද්‍යාත්මක දැනුම වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාත්මක දැනුම වෙන්න පුළුවන් වෙන හේතුව සමාජ විද්‍යාත්මක දැනුම වෙන්න පුළුවන් මේව ඔස්සේ බුදුහාමුදුරුවෝ වෙන් කරපු ඉරට පරිබාහිර දේවල් අපේ හිතට හැම වෙලේම ඇවිදින් තියෙනවා මේ වර්තමාන තැන. දැන් එහෙම තියෙද්දී සමාධිය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය හරියටම දැනගත්ත තරමට අපිට මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න පුළුවන් ලැබිච්ච සමාධිය තේරුම් ගන්නවා කියන්නේ. අපි මේ මොකද්ද සමාධිය කියන්නේ කියලා හරියට දැනගත්තොත් ඔයගොල්ලෝ සමාධියක් වර්ධනය කිරීමෙන් දියුණු කිරීමෙන් භාවනා කිරීමෙන් මට දැන් සමාධියක් තියෙනවා මට දැන් සමාධියක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් ඒක එන්නේ ඒක බැරි හින්දා අපි හැම වෙලෙම කාගෙන් හරි උදව් ඉල්ලනවා මට සමාධියක් තියෙද? අනුගින් අහනවා, ශාස්ත්‍ර අහනවා වගේ අහනවා. තේරුණා නේද? තින්නම් තව කුතුහලෙද රේඛා ශාස්ත්‍ර වගේ. අපි රේඛාවක් තියෙනවා මේකෙන් ධනලාභයක් තිය ලැබෙනවද නැද්ද? ඉතින් අහගෙන යන්නේ මේක දන්නේ කෙනෙක් නේද? දන්නේ කෙනා කියන්නේ මේකෙන් වෙන දෙයක්. ආයත් කුතුහලය ඇවිදilla ඒක බලන්න යනවා. මට මේ කාලෙත් මෙහෙම සිද්ධියක් ඇදී. ඒ වගේම තමයි මට දැන් සමාධියක් තියෙන මෙච්චර කාල භාවනා කරා සමාධියක් නැද්ද? එතකොට දැන් පොඟලකින් අහනවා අකපුවක් කියනවා එකක්. ඒක හරියන්නේ නැහැ. මේ මත් තව කෙනෙක් ළඟට යනවා. එයාට කියනවා වෙන එකක්. තව කෙනෙක් ළඟට යනවා. එයා කියනවා තව එකක්. මෙන්න මේ වටවලල්ලේ දුවන් නැති පිරිසම් ලංකාවේ ඇදිච්ච දවසට ඇත්තටම මේ ධර්මෙ දිනුවා. එතකොට දැන් කියන්නේ එහෙම කාටවත් මේක විශ්වාසයක් නෑ. හැමෝගෙම විශ්වාසයක් තියෙනවා මම මෙච්චර වැඩ කරා මම මෙච්චර සීල් ගත්තා මම මෙච්චර භාවනා කරා මම මෙතනවත් ඉන්දුනේ. මෙන්න මෙතනවත් ඉන්දුනේ. එතකොට මේක මම හදාගෙන එක්කෙනාගෙන් අහනවා ගිහිල්ලා මම මෙතන ඉන්නවද කියන එක අහන්න නැතුව ඒක කියවේවිද? එහෙනම් පොතක් බලනකොට ඕක කියවේවිද? මගේ තියෙන ගුණයද මේ කියන්නේ? මේක හොයන. ඔන්නෝතන සමාධිය නැහැ. එහෙනම් නේද? ඔන්නෝතන සමාධිය නැහැ. එහෙනම් හිතෙනවා නම් කාටයි සමාධිය නැහැ. මේ සමාධිය කියන එක ලැබුණම කාගෙවත් අහන්න ඕනේ සමන්ත එක තේරෙලා. මේක තේරෙයි. මේක තේරෙන්න ඕනේ. හැබැයි නිකම්ම නෙමෙයි. මේක තේරෙන්න ඕනේ සීලයක් කියන්නේ කොමක්ද කියලා හරියට දන්න කෙනාට. සමන් උත්සාහ කරන්නේ කොමක්ද කියලා දන්න. ඉබේ සමාධියක් ලැබුණම තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ. දැන් එහෙමනම් මේ සමාධියේ තියෙන මොනවද ලක්ෂණ? දැන් මානසික දෙයක් කියවනේ. දැන් මානසික දෙයක තියෙන දේ තමයි මනස හැදෙන්නේ සිත් වලින් කියලා අපි දන්නවා. ධර්මයේ තියෙන සිත්. එක පෙළකට ඇති වෙන, වේගින් ඇති වෙන සිත් ටික. ඒ සිත් වල ඒකාකාර රූපයක් නැහැ, හරයක් නැහැ, ආත්මීය ස්වરૂපයක් නැහැ. ඒවා අපිට තේරෙන්නේ නැහැ. හිත තේරෙන්නේ නැහැ. දැන් මම මේ කතා කරන්නේ මල් ළඟ ඇති වෙන සිත් කියලා. ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ. ඔයගොල්ලෝ ළඟ ඇති වෙන සිත් කියලා. දැන් මට මල් ළඟ සිතක් නැත්නම් මට කතා කරන්නත් බෑ. ඔයගොල්ලෝ තමයි ආඩියලා ඉන්නේ. නෑ ඔයගොල්ලන්ට නෑ. නමුත් අපිට එහෙම තේරෙන්නේ දෙයක් නෙමෙයි මේ සිත. මේක නාමක බොහෝ වේගෙන් වැඩ කරන දෙයක්. දැන් එහෙම සිතක සමාධියක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ කුමක්ද? මේකනේ අපේ ප්‍රශ්නේ වුනේ. අපි මේ දේ වටහා ගන්න බලමු. මේකෙදී මෙන්න මේ දේවල් මම කියනවා. දැන් සමාධියක් කියන තැනකදී ඔබලාගේ සිතක සමාධියක් ඇති වුණා. ඒ සමාධිමේ සිත ඇති වෙන මොහොතේ නිින්ද ගිහිල්ලා තියෙනකොට නා හොඳට තේරුම් ගන්න නිින්දක් නෑ සමාධිය. හොඳ සිහි කල්පනාවක් තියෙනවා සමාධිය. එතකොට ඔයගොල්ලෝ හිතනවා නම් කොහේදී හරි මට තියෙන්නේ දැන් හොඳ සමාධියක් කියලා. ඒකේ පළවෙනි අංගය මොකක්ද තේරුම් ගන්න ඕනේ? හොඳ සිහි කල්පනාවක් තියෙනවා නම් පොඩිවත් නිදිමතක් තියෙන්න බෑ. හොඳ පිරිසිදු සිහි කල්පනාවක් තියෙන්න ඕනේ. මේ වෙලාවේදී තියෙන සිහි කල්පනාවක් තියෙනවා. අපිට දැන් ඊතර මතක් කරන්න කියන එක මතක් කරගන්න. මම කියන එක අහගෙන ප්‍රශ්නයක් මම අහුව උත්තර දෙන්න පුළුවන්. මේවත් සිහි කල්පනාවක් නේද? නිඳ ගියාට පුළුවන් නේද? බෑ. එතකොට යමෙක්ගේ භාවනා වඩනකොට සමාධියක් තියෙන අවස්ථාවක් කියද ඒ සිත විකටු තියෙන දෙයක් වෙන්න බෑ. ඒ තියෙන මොහොතේදී හොඳ කල්පනාවක් තියෙනවා කිසිම විදිහේ නිින්ද ගෑවිලා නැහැ. ඔන්නෝක සමන් හඳුන ගන්න පුළුවන් සමාධියල එකලක්. ඊළඟට සමාධිමය සිතක් තියෙනවා නම් ඔගොල්ලෝ භාවනා කරලා සිත එකතු කරලා ඉන්න පුළුවන්. ඔය කියන ඕනම දේ සමාධිය දිනු වෙනවා. මෙන්න මෙහෙම දැන් සමාධියක ස්වરૂපයක් මට තියෙනවා කියලා ගන්න පුළුවන් නම් එතෙන්දී ඒ හිතේ තියෙන්න බෑ කිසිම දෙයකට කැමැත්ත. ඔන්න මතකයි. කැමැත්තක් තියෙන්න බෑ. කැමැත්තක් තියෙන්න බෑ. කැමැත්ත කියන එක විවිධ අර්ථ කියනවා. ඒ කියන්නේ දැන් කැමති වෙනවා එක එක තියෙනවා. ඒ කිසිම කැමැත්ත නාමයෙන් එන කිසිම මානසික රූපයක් තියෙන්න බෑ සමාධි චිතක. ඊළඟට සමාධි චිතක් මම ඔයගොල්ලෝ ලබා ගන්නෙ විශ්වාස තියෙනවනම් මට සමාධියක් තියෙනවා කියලා ඒගොල්ලන්ට වැදගත් නේද? සමාධි චිත්තක ඇලීම වගේම එපා වීමක් තියෙන්න බෑ. එපා වීම මුහුත්තනාගතයක් තියෙන්න බෑ. ඕනකමක් තියෙන්නත් බෑ. එපාකමක් තියෙන්නත් බෑ. ඒ මොහොතේ මනස. සබ්දෙන් මම කියක් කිව්වද? සමාධිමය සිතක නිදිමත තියෙන්න බෑ. කැමැත්තක් තියෙන්නත් බෑ. අකමැත්තක් එපාකමක් තියෙන්නත් බෑ. ඊළඟට සමාධිමය සිතක කිසිම විදිහක නොසන්සුන්කමක් තියෙන්න බෑ. ඉතාම සන්සුන්. ඉතාම සන්සුන්. එතකොට සමාධිමය සිතක දැන් කාරණා හතරයි. ඊගා එක කිසිම විදිහට සැකයක් පිළිවෙන්න බෑ. එතකොට ඔන්නෝතෙන්දී අවු වෙන්න ඕනේ යන්න බෑ කියලා මට සමාධියක් තියෙන ඉල අහන්න බෑ කා. ඇයි? අහන්නේ නැගයක් තියෙන්නේ. මට මෙන්න මෙහෙම සිතක් මේ විදිහේ තත්ත්වයක් හම්බ වුණා මම භාවනා කරනකොට ඒක සමාධියක්ද කියලා කාවෙන් හරි අහන්න යනවා කියන්නේ. මොකක් උදේ යන්නේ? ඒක සමාධියක්ද වෙන එකක්ද කියලා බෑ කියන්නේ. තේරුණානේ? එතකොට මෙන්න මෙහෙම මේ ධර්මයේම තුලින් ධර්මයේ එළියට එනවා. මේ මෙහෙම වුණා කියලා හන්දෙපා කියන එකවත් එහෙම සාකච්ඡා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙන්න මෙහෙම මේ බොරුවට යන එකයි මේ ගැන සාකච්ඡා කරලා දැන් තමන්න තේරෙන්නේ නැති දෙයක්. එහෙම දෙයක් සැකයක් නැති එහෙම දැනක් ආවා. ඒක මොකද්ද කියලා පස්සේ දැනගන්න බෑ. ඉතින්දි ගුරුවරයා හම්බෙන්නේ එක වෙනම කතාවක්. කතා කරන එක කතාවක් සාකච්ඡා කරන එක කතාවක්. වැදගත් වෙනවා. ඒක ධර්ම සාකච්ඡාවක් වෙනවා. එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මේ නිකම් මේවා තියෙන්න බෑ. දැන් එහෙම ස්වરૂපයක් මේ මොහොතේ දැන් අනිත් හිතපෝ භාවනා දැන් කවුරු මේ වෙලාවේ භාවනා කරන්නේ නැහැ නේද? මොකටද? බණ කන එක විතරයි නේද කරන්නේ? එතන කයට භාවනා කරන්න පුළුවන් දැන් ඒකයි. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න එපා. කරන්න නැත්නම් අපි දැන් බණ අහමු. බණ අහනවා. දැන් බණ අහන මේ මොහොතේදී ඔයගොල්ලන්ගේ ඔය කියන සිත් නැද්ද? කියලා. ඔය සිතේ එහෙමනම් දැන් කියන කැමැත්ත මොකක්ද? ඈ? හාන්න සමාධියක් වෙනකොට මන අහන්න කැමැත්තක් තියෙන්නත් බෑ. බුදුහාඳුනන කැමැත්තක් තියෙන්නත් බෑ. ගෙදර තියෙන වළඳ පැටලියට කැමැත්තක් තියෙන්නත් බෑ. තේරුණානේ? ඇඳුමට කැමැත්තක් තියෙන්න බෑ. ඉඳගන්න එකට කැමැත්තක් තියෙන්නත් බෑ. මේ පන්සලට කැමැත්තක් තියෙන්නත් බෑ. කොබ්බර මාස්ටර් කැමැත්තක් තියෙන්නත් බෑ. ගුරුවරයා වුණා. ඔන්නෝකත් ඉවර වෙච්චලා පිළා සියලු කැමති නැති තැනක් කියනවද? අන්න එතනයි ඔව් එහෙම කැමති නැති වෙලා ඉන්නම එකයි විතරක්ද යන්නේ පහ කිව්ව පහ සම්පූර්ණ වෙන්නේ දැන් එහෙනම් මේ වෙලාවේ තියෙන ඔයගොල්ලන්ට හොඳ කැමැත්තක් මොකද්ද බරක් එතකොට මේ හොඳ කැමැත්ත බුදුහාමුදුරුවෝ හොඳයි කියන බණහන එක ඇයි අනාගතයේ ධාර්මික ජීවිතයක් ගත කරන්න හේතුවයි ජීවත් වෙන්න ධාර්මික ජීවත් වෙන්න ධර්මයේ ඕනේ ඕනින් ජීවත් හැබැයි මේ බණ අහන්න ඕගොල්ලෝ ඒ ජීවත් වෙන්න විතරක් නෙමෙයි මේ ජීවිතය තේරුම් ගැනීමට සුදුසු බණක් වෙයිද කියලා තැකේ. ආන්න එක වැඩ. පොඩි ජීවත් වෙන්න විතරක් නෙමෙයි මේ බණ අහන්න යන්නේ මට මේ ජීවිතේ ගැලවෙන්න මේ බණ ටිකක්වත් උදව් වෙයිද? මේකෙන් ගන්න පුළුවන් දේ මොකද්ද කියන වෙන අදහසකුත් අනිත් ගෙදරක බණ අහන කෙනෙකුට වැඩිය මේ පින්වතුන්ගේ තියෙන එතකොට ඉදිරි පිම්මක් මෙතන තියෙනවා. දැන් එහෙමනම් ඒ කැමැත්තනේ ඔය වගේ විතරක් නෙමෙයි දැන් බණ අහන්න කැමති කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ දැන් බලක අයර දැන් මොනවද තියෙන්න පුළුවා ආ මට මේක මේ ගැන මටත් මොනවා හරි කියන්න කියලා. මොනවද තියෙන්නේ? බණ අහන්නේ විතරක් නෙමෙයි. මට මොනවා හරි මේ ගැන කියන්න තියෙනවද ප්‍රශ්නයක් අහන්න තියෙනවද මම කැමතියි. එහෙම වෙන්නේ බැරි. පුළුවන්. එක දෙයක් නෙවෙයි මේ තියෙන්නේ දැන් මේ මොහොතේ අපිට වරහන්නක් කැමති වෙන්න පුළුවා වෙන විවිධ දේවල් වලට ගිහල් දරුවන් වෙනම කැමති වෙන්න පුළුවා කෙනෙකුට ඉන්න බැරි දැන් පැයක් විතර වාඩි වෙලා ඉන්න නැගිටින්න කැමැත්තක් තියෙනවා තේරෙන්නේ ඒ කියන්නේ දැන් අපේ සිතේ නම් ඔය කියන සමාධි ලක්ෂණ මොකක්වත් නැහැ අපිට කැමති ගොඩාක් ජාති මෙතන තියෙනවා ඒක තේරුණාද අර හොඳම සද්ධිනවත් රූපයේ තියෙන කෙනෙක් ඉන්නවනම් එයා ඔක්කොමට්ටම් කරලා ගත්තම වෙන්නේ නම් එයා බනහන්න කැමති වෙනවා. ඒතර අනික් කැමති ඔක්කොම එයා පාවා දීලා ඉවරයි. එයා සාර්ථකයි. නමුත් ඒක වෙනවා කියන මනුස්සයෙක් නෑ ලෝක. මේ මොහොතේ විවිධ කැමති තියෙන පුළුවන්. එහෙමනම් දැන් මේ මොහොතේ තියෙන අකමැති මොනවද? දැන් පිටි තම තමන්. දැන් භාවනා කරන්නේ මොනවාද අකමැති? නේද? තමන්ට තියෙන අකමැත්තක් තියෙනවා. ඔව් වාඩි වෙලා ඉන්න එක දැන් මේ කකුල දික් කරගෙන නමාගෙන ඉන්න එකට අකමැති. දිගාරින්න කැමැති. තේරුණානේ? එතකොට දැන් තේ ටිකක් බොන්න කැමැති. එතකොට කට වේලිලා තියෙන එකට අකමැති. ඔය ලාවනේ හරි දැන් ඒ විදියට දැන් කැමති කියන එකට අකමැති කියන එක මනසේ හැම වෙලේම අපි එන තියෙනවා දැන් හැබැයි ඔයගොල්ලෝ තව ටිකක් වෙලා මේක තියාගෙන හිටියම ඔයගොල්ලන්ගේ තුලින්ම දකිනවා ඊළාවට තව දෙයක් නිදිමත දැන් කැමැත්ත නැත්නම් මොකටද? අකමැත්තක් නැත්නම් ඊළඟට එන දේ ප්‍රබල වෙන්නේ අපිට නිදි. ඒතකොට සමාධියේ පිටක නිදිමත තියෙන්නේ. නොසන්තුම් බාරු. ඒකක් කියන්නේ බෑ. දැන් අපිට නොසන්තුම් බාරු ගොඩාක් තියෙනවා. දැන් මේ බණ ඉවර වෙයිද? දැන් විවේකයක් ලැබෙයිද? ඊගාට මොකද්ද තියෙන්නේ? අද භාවනා කරන්න හම්බෙයිද? ධර්ම සාකච්ඡාව තියයිද? ඒ වගේ නොයෙක් දේවල් හිතේ ප්‍රශ්න ටික නොසන්සුන් භාවය. ඊට පස්සේ දැන් තියෙන ලොකුම කැටි කැටියක් තියෙනවා. මොකද දැන් තියෙන කැටි වල අවංකව කියන්නේ මුසාවාදා වෙන්නේ නැති වෙන්නේ ඇත්ත කියන්නේ දැන් තියෙන මේ මොහොතේ මේ මොහොත අල්ලගෙන මේ මොහොතේ ඔයගොල්ලන්ගේ හිතේ තියෙන තැකේ ප්‍රධාන තැකේ නිදහසව නෑ ඒ තැකේ මං අහන්නේ තැකේ කැමැත්ත කියන එක වෙන එක අන්නකාරී දැන් ඔයගොල්ලන්ට එන තැකේ මෙන්න මේකයි ඔයගොල්ලෝ කවදාවත් ඒක කටින් කියන්නේ නැහැ. ඒක සිව්වොත් ආනුවේ කියලා බයයි, බුදුහාමුදුරුවන්ට විරුද්ධ වෙයි කියලා බයයි. මේ කියන බණ ඇත්තද කියලා ඕක නැතුව මේ බණක් අහන්න පුළුවන් මිනිහ කිව්වා නම් ඒ මනුස්සයා මනුස්සයෙ තේරුණනේ නැද? ඕකේ මොනවා හරි මේක රවුම් කරලා ලස්සන කරලා කියන්න පුළුවන් උත්තරයක් හදන්න පුළුවන්. ඔය උත්තරේ අවසානයේ ඉන්න ඕක තමයි. මේ හාමුදුරුව කියන එක ඇත්තද? දැන් බුදුහාමුදුරුව මේ දේශනාව කරනවා. මං කියන එක ඇත්තයි කියලා පිළිගත්තොත් ඔබ වැරදි. ඇත්තද කියලා ප්‍රතිපත්තියෙන් දැකින්න බලන්න. එතකොට වැදගත්දී බුදුහාමුදුරුව ගන්නවා මේ නීවරණේ කියන. ඕකේ දැන් ඔයගොල්ලන්ට සමාධිය ගන්න ගිහින් මොනවද නීවරණ කියලා අහුවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, දීන මිද්ද, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා කියලා ලියලා, විභාග ලියලා, උපාදි ලියලා මොන තරම් තියෙන්නේ නේද? ඕක කොච්චර උපාදි ලිව්වත් වැඩක් නැහැ. මේ මොහොතක් ගන්න ඇති වෙන මේ ටික තමයි මේ කියන්නේ නීවරණ. ඔය පහ වෙන්න ඕනේ සමාධිය. නීවරණ කියන බාලි වචනෙන් කියාගෙන මේක කොහොමද පොතක තියෙන එකක් නෙමෙයි. ඒ මොහොතේ ඇති වෙන ඕනකම ඇති වෙනවා නම් මේක ළමයාට වෙන්න පුළුවන්, බුදුහාමුදුරන්ට ගැන වෙන්න පුළුවන්, පින් ගැන වෙන්න පුළුවන්, සදාචාරය ගැන වෙන්න පුළුවන්. ඒක ඕනෑකම කියන කාමච්ඡන්දය කියන තරම් නිහතමානී වෙන්න පුළුවන් අයට බුදුහාමුදුරන්ට යන්න පුළුවන්. තමන්ට ලැබෙන ඕන මොනකම තේරුණා නේද? මල් පූජා කරන්න ඕනකම කියන්නේ කාමච්ඡන්දය කියලා තේරුම් ගන්න බැරි නම් කාට හරි එයාට යන්න පුළුවන් දුර මල් පූජා කිරීමේ නවති. එන්නද මිරන් මෙහෙම කියන්නේ මොකද? මේ නීවරණ ටිකෙන් තමයි මේ ලෝකේ හැදී. අපි ලෝකේ කාම ලෝකය. අපි කාම ලෝකේ ජීවත් වෙනවා කියන්නේ කාම ලෝකයේ හැම වැඩක්ම කරලා දෙන්නේ කවුද? මේ නීවරණ. කාමේ ආධිනව දන්නවා කියන්නේ ආධිනව හොයනවා කියන්නේ මොකද්ද? මේ නීවරණ ටික අහක් කරන එක. සමාධිය කියන්නේ තන කාම ලෝකේට විවිධ මේ දේවල් උදව් කරමින් නීවරණ කියන්නේ මෙන්න මෙහෙමයි කියලා වැරදි අවබෝධ තියාගෙන ඒ මනුස්සයා නීවරණ බෝධනය කරනවා විතර සමාධිය දිනු කරන්නේ නැහැ. ඔන්න මොකද අපිට තියෙන ලොකුම ගැටලුව. අපි නීවරණ කියලා දැන් ගන්නවා මෙන්න මෙහෙම වැරද්ද. කාමච්ඡන්දේ කියන්නේ ඔන්න එක පොතක තියෙනවා මෙහෙමයි. මේ අපි ඉතින් මෙහෙම නෑ කියලා ගෙදර තියෙන මල් වත්තර ගැන. භාවනා කරනකොට ගෙදර තියෙන මල් දාහ මතක් වුණොත් ඒක හොඳයි කියලා හිතුවොත් මේ මල් ගහේම හවදන මල් පූජ කර හැකි කියලා කල්පනා වෙනවා නම් භාවනා කරන වෙලාවේ ඒක මොකක්ද? කාමච්ඡන්. භාවනා කරන වෙලාවේ බුදුහාමුදුරුවෝ ඇවිදින් මට බණ කියයි දැන් මේ බුද්ධ රූපය පේනවා හරි ලස්සනයි. මොකද්ද මේ? කාමච්ඡන්. මොකද මතක තියාගන්න. මේවා කාමච්ඡන්. මේ දේ එපා කියලා ඕනම හොඳ දෙයක් හෝ වැරදි දෙයක් අහක් කරනවාද ඒක ව්‍යාපාර. එතකොට එපා. එපා කියන වචනයක් තුළ ගැබෙන අහුවෙන ඔක්කොම දේවල් ව්‍යාපාරයයි. ඕනෑ කියන දේ අහුවෙන ඔක්කොම දේවල් කාමච්ඡන්. තේරුණා නේද? මේකේ ධර්මියම අහුවෙන්නත් පුළුවන්. මේක තමයි බය අරගෙන. මේ ධර්මියම අහුවෙනවා අන්නේ කිහිඳ තමයි මම අර සීමාවක් දුන්නේ. ජීවත් වෙන්න ඕනේ ධර්මිය තුළ එක දෙයක්. ජීවිතය අවබෝධ කරගන්න ධර්මය තමයි. එතකොට ජීවිත අවබෝධය සඳහා සමාධිය වැදගත් වෙනවා. එතකොට ජීවත් වෙන ධර්මයක් එනවා නම් ඒ හොඳයි කියලා. ඒක කුසලයක් විදිහට ඔයගොල්ලෝ ගන්න යන්න හොඳ නෑ එතෙන්දී. ඒක සමන්ත වෙන සමාධියට වෙන හරි. මේක සියුම්ම ගන්න ඕනේ. හැබැයි සමාධිය වඩන්න නැති කෙනා තියාර ටික ඔළුවේ තියාගන්න ඕනේ. ඒක විදි කරලා දැම්ම පයින් ගැහුවෝ එයාට ආය සමාධියට එන්න. ඒ කියන්නේ සමාධිය වඩනකොට මේක වැදගත් වෙනවා. ඊට පස්සේ අනිත් කියලා ඒදී අනිත් දේවල් වැදගත්. මේ සමාධිය වඩනකොට බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව දින වෙලාවයි කියලා සමාධියෙන් ගිහලා යනවා නම් එයා බුද්ධ පූජාව නෙවෙයි යන බුදුහාමුදුරන් පයිදා. එහෙම නැනේ අපි දන්නේ නැතුව කරන දේවල්. අපි බුදුහාමුදුරන් පහින් ගන්නවා සමාන. ඇයි? බුදුහාමුදුරෝ පැහැදිලිව දේශනා කරනවා ප්‍රතිපත්ති පූජාව උතුම් උතු. ආවිත පූජාව කියන්නේ උතුම් අදි. එතකොට අපේ බෞද්ධය කොහොමද අපි කියන්නේ බුදුහාමුදුරට කියන්නේ? දැන් සමාධියක් වඩන මොහොතකදී වෙන කටුලිස්සන් ලොකුයි කියලා කවුරු හරි නැගිටලා යනවනම් ඒ දෙයට වෙනදන් පැහැදිලිවට දෙනවනම් එයාට ධර්මයේ දැක්මක් නැහැ. එන්නනේ. ඒක හින්දා ඔයගොල්ලෝ මහන්සි ගන්න ඕන සමාධියේ වඩන වෙලාවේදී අනිත් දේවල් පොඩි. ආමාවතර කුසල් ඔක්කොම පොඩි, අටමහා කුසලයේ පොඩි. ඔන්න ඔකට මතක තියාගන්න. සමාධියේ වඩන්න මහන්සි වෙන මොහොතක් පියද ඒ මොහොතේදී අටමහා කුසලයක් පොඩි. ඒක ලොකු නෑ දෙන්නේ. හැබැයි ඒකට මහන්සියක් ගන්න නැති වෙලාවේදී අටමහා කුසලයේ විතර ලොකු කුසලයක් වෙන්නේ නෑ. ඒකත් දැන්. එතකොට සමාධිය වඩන්න ඕන තැන් අටමහා කුසල කරන තැන් යදා ගැනීම තුල අපිට හැම වෙලෙම සමාධියක් වැඩෙන්නේ නෑ. හැම වෙලෙම සමාධියක් වැඩෙන මනුස්සයාට සත් කුජලයාට ඔය කිසි කුසලයක් වැඩක්. මේ කුසලේ වැඩ. ඊට වැඩි හොඳ දෙයක් එයා කරනවා. තේරුණානේ? දැන් ඔන්නෝම දැක්මකට යන්න ඕනේ. අපි දැන් එහෙමනම් මේ නීවරණ පහ කියන එක පාලි වචන කියන එකයි මේක අපි ළඟ මේ හොයලේම හොමෝතනම ප්‍රයාත්මක වෙන දෙයකුයි කියලා තේරුම් ගැනීමම සමාධිය දිනු කරගන්න හේතුවක් වෙනවා. ඔව්. දැන් එහෙමනම් අපි විවේකයක් ගමු. මේකපත් වෙන සාකච්ඡාව දිනු. නෑ නෑ දැන් දකින්න දෙයක් තියද ජීවත් වෙනකොට ඒකට කැමැත්තක් ආවොත් ඒක අනිවාර්යයෙන්ම නීවරණේ තමයි. කැමැත්තක් කියලා දෙයක් වෙන ක්‍රමයකින් ඇති කරන්න බෑ. කැමැත්තක් නැතුව ජීවත් වෙන්න බෑ. තේරුණානේ? එතකොට කැමැත්තක් කියලා දෙයක් ඇති වෙන්නෙම ඒක නීවරණයකින් ඇති කරනවාම තමයි. ඒකකින් ආයේ ඕකේ මේක නීවරණයක් නෙමෙයි. මේ නීවරණය මේ කැමැත්ත නීවරණේ නෙවෙයි. මේ කැමැත්ත නීවරණේ කියලා වෙන් කරගන්න මේ අපි හොයා බලන අලුත් ධර්මයක් ඒක බුදුහමර ධර්මයට පටහැනි. එහෙනම් අපිට මේ කාම ලෝකයේ තියෙන ඕනම කැමැත්තත් ඒක නීවරණයක් තමයි. ආදුගාර බුදුහාමුදුරන්ට කැමැත්තක් තියෙනවා නීවරණේ ඒක බුදුහාමුදුරන්ට කැමති අර සාමුදුරේ එළවල. ඔකම නීවරණේ නේද? එහෙම වුණානේ දන්නවද?
මේ අඳුරේ තමයි. සාමාන්‍ය